You're with SBS Radio.
SBS සිංහල වැඩසටහන සඳුදා අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
මේ වෙනකොට ශ්‍රී ලාංකීය දේශපාලනයේ වඩාත්ම උණුසුම් කාරණා අපිට දකින්නට නොලැබුණාට උණුසුම් කාරණා කිහිපයකුත් තියෙනවා. ඒ උණුසුම් කාරණා වලින් ඉදිරියට මතුවේ යයි අපිට උපකල්පනය කර හැකි සිදුවීමුත් අද දවසේදී අපි කතාබහ කරන්නට බලාපොරොත්තු වෙනවා. සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත් විමසුම හරහා සුපුරුදු පරිදි මේ කාර්යාවයට දැන් ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ් ඔබට ආයුබෝවන්. මේක කාලයක් තිස්සේ කතාබහ වෙමින් එන කාරණාවක්. නමුත් මේ වෙනකොට මේක වඩාත් උණුසුම් තත්වයට පත් වෙමින් තියෙනවා. ඒ තමයි මහ බැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධව චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධිපති අර්ජුන් ඇලෝෂියස් මහතා යම් යම් පුද්ගලින්ට මුදල් ලබා දුන්නාය කියන කාරණාව. මේක ටික දවසක් දැන් කතා බහට ලක් වෙන්නට පටන් අරන් පසුගිය සතියේදී වඩා තුනුසුම් වුණේ මේ බැඳුම් කර සම්බන්ධව වන නඩුව යලි කැඳවන ලැබුව එහිදී හෙළවුණු කාරණා හේතුවෙන්. මනෝජ් අපි මුලින්ම කතා බහ කරමු මේ බැඳුම් කර නඩුව යලි කැඳවීමේදී හෙළවුණු කරුණු මොනවද කියලා.
පසුගිය දෘක්ෂි බැඳුම් කර නඩුව යලි කැඳෙව්වා. අවසාන වශයෙන් නඩුව මේ මාසේ 20 වෙනිදා දක්වා කල් ගියා. කොමුණත් කොටුව මහේස්වාත් අධිකරණය පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ව නියෝග කළා වක්කම් බැරකම් හා ආදායම් වේදම් වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්න කියලා. ඔය කාල සීමාව ඇතුළේ තමයි මේ පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමෙන් අර්ජුන් ඇලෝසියස්කින් පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමට සම්බන්ධ මෙන්ඩිස් සමාගමෙන් චෙක් පක්වුමාරු වුණා. ඒ හරහා ඇමතිවරුන්ට මුදල් ලබා දුන්නා, මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දුන්නා කියන චෝදනාවකි. ඒ අතරේ අලුත්ම කාරණේ පසුගිය සතියේ වාර්තා වුණා වර්තමාන ආණ්ඩුවට සහයෝගය ලබා දුන්නු වෙනත් සංවිධාන නියෝජනය කරන සිවිල් ක්‍රියාකාරිකයින්ටත් මුදල් ලබා දීලා කියලා අපි දැක්කා. සිසිර ජයකොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එවැනි නම් කීපයක් සඳහන් කරා. එතන ගාමිණී වියන්ගොඩ, දඹර අමිල ස්වාමින් වහන්සේ, සමන් රත්නප්‍රිය මෙවැනි අයගේ නම සඳහන් කරලා කියලා තිබුණා. ඒ අතරේ ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන ලබා දුන්නත් අර්ජුන් මහේන්ද්‍රන්ව අත්අඩංගුවට ගන්න බෑ කියලා සිංගප්පූරු පොලිසිය දැනට දන්න ලැබලා තියෙනවා. රාජතාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් කරන්න ඒ අනුව සූදානම් වෙනවා. ඊට අදාළ ඉල්ලීම මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුව කෙටුම්පත් කරමින් ඉන්නවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පිළිසිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහත්මයා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම රජය නියෝජනය කරන එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙකුට අවස්ථා තුනකදී රුපියල් මිලියන 3ක් දීලා තියෙනවා කියලා සඳහන් වුණා. අවසානයේදී ඒ රාජ්‍ය අමාත්‍යවරයා සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කියලත් කියවලා තිබුණා. රුපියල් මිලියන 3ක් ලබා දීලා තිබුණා කියන කාරණාවේදී ඒ චෙක්පත් තුනෙන් එකක් ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලවා මාරු කරලා තියෙනවා. ඉතිරි චෙක්පත් එකක් පොලිස් නිලධාරීන් ලවාම මාරු කරලා තියෙනවා කියලා සඳහන් වෙලා තිබුණා. අර්ජුන් මහේන්ද්‍රන්ට මිලියන 3.2ක එම නැත්නම් ලක්ෂ 31ක චෙක්පත් අර්ජුන් ඇලෝසියස් එම නැත්නම් පර්පචුවල් ට්‍රෙෂරි සභාගමට සම්බන්ධව ලබා දීලා තියෙනවා. ඒවා අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා තමන්ගේ සීමා රහිත ක්‍රෙඩිට් කාඩ් පතේ බිල ගෙවන්න පාවිච්චි කරලා තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා. ඒ අනුව ආයෙමත් ලබන 20 වෙනිදා මේ නඩුව යළිත් හැඳවන්න තීරණය කරලා තිබුණා. ඒ නඩුව විභාගයට ගත්ව අවස්ථාවේදී එළියුණු කාරණා තමයි ඒ සඳහන් කළේ.
මේ සිදුවීම ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී විශාල වශයෙන් කතාබහට ලක් වුණා, විවාදයට ලක් වුණා. අපි කැමති එතනදී සිදු වුණු විශේෂතා පිළිබඳවත් දැනගන්න.
පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යතුමාගෙන් අහපු ප්‍රශ්නයක් එක්ක තමයි මේ කතාව ඈඳුනේ. විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර වශයෙන් වරෙන්තු ලැබපු ප්‍රධාන අය රටින් පිට වෙලා ඉන්නවා. මොනවද ඒගොල්ලන්ට කරන්නේ? ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්න, දඬුවම් දෙන්න, රජයක් විදිහට සූදානම්ද කියලා අහලා තිබුණා. එතන ශ්‍රී ලංකන් සමාගමට සම්බන්ධව ජාලි වික්‍රමසූරිය, ඒත් එක්කම ඔය මිග් අනුදනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලලා තිබුණු උදයංග වීරතුංග, ඒත් එක්කම වර්තමානයේ චෝදනා එල්ල වෙන අර්ජුන් මහේන්ද්‍ර, මේට මහ බැංකු අධිපතිවරයා පිළිබඳවත් කතා කරලා තිබුණා. අග්‍රාමාත්‍යතුමා කියලා තිබෙන සිංගප්පූරු නීතියට අනුව රතු වරෙන්තුවක් එක්ක පුද්ගලෙක් අත්අඩංගුවට ගන්න බෑ. නමුත් උදර්පණ නීතිය යටතේ ඉල්ලීමක් කරන්න සූදානම් වෙනවා රජයේ විදිහට අත්අඩංගුවට ගැනීමක් කරන්න කියලා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එහිදී සරහන් කරේ තමන් එක්ක එකට හිටපු මගුල් ගෙවල් වල යන සමීප සම්බන්ධතා තියෙන පුද්ගලයෝ ජාත්‍යන්තර නිවේදන නිකුත් කළ රතු වරෙන්තු නිකුත් කරලා උදර්පණ නීති වලට මුවා වෙලා ඉන්නේ නැතුව ඔහුට මූලික වගකීමක් තියෙනවා නේද ඔහුව කැඳවන්න ඔහු අත්අඩංගුවට ගන්න උදව් කරන්න කියලා. අගමැතිතුමා ඉදිරි සඳහන් කරේ තමන් යට ඉන්නකොට රට යනකොට තමන්ට දැනුම් දීලා ගියේ ඒ අයින් වුණාට පස්සේ ඒ වගකීම තමන්ට නැහැ. අවසාන කාලේ කොමිෂන් වලට යනකොට අර්ජුන් මහේන්ද්‍රන් එක්ක එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ කියලා අගමැතිතුමා සඳහන් කරලා තිබුණා.
ඔය දැන් මුදල් ලබාගත්ත විවිධ පිරිස් පිළිබඳවත් විවිධ කතා බහ ඇහෙනවා. මේ වෙනකොට වඩාත්ම චෝදනාවට ලක් වෙලා තියෙන පිරිස් පිළිබඳවත් අපි දැනගන්න කැමතියි.
බෑසිරි ජයසේකර මන්ත්‍රීවරයා මුලින්ම මේක සඳහන් කිරීමත් එක්ක තමයි ඒක අනාවරණ වුණේ. ඊට පස්සේ සරත් ෆොන්සේකා ඇමතිවරයා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමත් ගැන කතා කරා. අවසාන වශයෙන් දැන් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ නමත් කියවෙනවා. ඔහු මුලින්ම මේ පිළිබඳව හොයලා බලලා උත්තර දෙන්න ඕන කියලා සඳහන් කරේ. අවසාන වශයෙන් ඔහුට පිළිගන්න සිද්ධ වුණා මේ මුදල් මැතිවරණ ව්‍යාපාරයට ලබා ගත කියලා. ඔහු පසුව මාධ්‍ය හමුවකුත් තියලා මේ පිළිබඳ තොරතුරු කිව්වා. තමන් දැනගත් වෙලාව තමන්ට කලන්තයක් වගේ ආවා, තමන් ෂොක් වුණා, අපිටත් මේ මුදල් ලැබිලා තියෙනවද කියලා. මැතිවරණ කාලයේදී එහෙම පුද්ගලයා උදව් කරනවා තමයි සල්ලි දෙනවා. ඡන්දේ දිනුවට පස්සේ ඡන්දේ දිනුවටින් පොරොන්දු වෙච්ච මුදල් වලින් 150ක් විතර හම්බ වෙනවා. ඡන්ද පෙරදුනා නම් එහෙම 10%ක් විතර තමයි හම්බ වෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ සල්ලි මැතිවරණ ව්‍යාපාරයට වියදම් කරා කියලා කියනවා. මුදල් නිකුත් කිරීම චෙක්පත් අංක සහිතව දින සහිතව තමයි අනාවරණ වෙලා තියෙන්නේ. මේවා ඉතින් මැතිවරණ ව්‍යාපාරයේ උරුණාට පස්සේ නිකුත් කරපු චෙක්පත්. ඉතින් ඒ අනුව ඔහු ඒක ගැළපීමකුත් එතන සිද්ධ කරලා තියෙනවා. පස්සේ හම්බුනාට මේවා ඡන්දෙදි පොරොන්දු වෙච්ච කියන කාරණේ. කොමනක් පාර්ලිමේන්තුවේ සිදු වුණු කතා බහ දෙසට ආයමත් අවධානය යොමු කරවමින් කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දීලා තිබුණා. බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් පත් කරපු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා වලින් 350 ඉඳලා 360 දක්වා ලේඛන වලින් කොටසක් තමයි තමන්ට ලැබිලා තියෙන්නේ. එහි සඳහන් වෙන්නේ මේ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම සම්බන්ධයෙන් SMS කරපු, වයිබ පණිවිඩය යවපු, දුරකථන ඇමතුම් ගත්තු එවැනි තොරතුරු තමයි මේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ කියලා සඳහනක් කළා. ඒත් එක්කම කතානායකතුමා පාර්ලිමේන්තුවට කිව්වා ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තා කියලා යන කතාව බොරු. එවැනි තොරතුරක් ලැබිලා නැහැ. 118 දෙනෙක්ගේ මුදල් ලබා ගත්තා කියලා කියනවා. එහෙම වාර්තාවකුත් මේකේ නැහැ කියලා කතානායකවරයා පාර්ලිමේන්තුවට සඳහන් කළා. ඒත් එක්කම කෝප් කමිටුව නියෝජනය කරන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවේ නැගිටලා කිව්වා තමනුත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාත් දිවුරු ප්‍රකාශ මගින් තමන් සල්ලි ගත්තේ නැහැ කියලා ලිඛිතව ලබා දෙන්න සූදානම් කියලා ඔහු සඳහන් කරා. එවැනි කතා බහක් තමයි පාර්ලිමේන්තුව තුළ සිද්ධ වුණේ. ඒ අතරේ ජනාධිපති ලේකම්වරයා මේ තොරතුරු දයාසිරි ජයසේකර ඇමතිවරයා ඉල්ලුවාට පස්සේ ජනාධිපති ලේකම්වරයා කිව්වේ මේ සම්බන්ධ කාරණාවලට යම් අගතියක් සිද්ධ වෙන්න පුළුවන් නිසා නීතිපතිවරයාගෙන් විමසනවා මේ තොරතුරු නිකුත් කිරීම ප්‍රශ්නයක් නැද්ද කියන කාරණය කියලා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගිය සතිය අවසානයේ වෙනකොට කතානායකවරයාට දැනුම් දීලා තිබුණා ජනාධිපති ලේකම්වරයා ඉල්ලපු විදිහට මේ තොරතුරු ලබා දීමෙන් මේ බැඳුම් කර පරීක්ෂණ වලට කිසි ප්‍රශ්නයක් නොවන බව.
දැන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙලා තියෙන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා, ඒ මහතා පසුගිය සතියේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවලා මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව යම් කිසි වූ පැහැදිලි කිරීමක් සිද්ධ කළා. එහිදී ඔහු සඳහන් කරපු කාරණාවලින් කොටසක් මේ.
මෙන්ඩිස් සමාගම සම්බන්ධයෙන් PTA සමාගමට අනුබද්ධ ආයතනයක් බවට අපිට තොරතුරු ලැබිලා තිබුණේ 2015. මටවත් දැනුමක් තිබ්බේ නෑ මෙන්ඩිස් ආයතනය කාටද අයිති කියලා. ඡන්දෙට අපිට පොරොන්දු වෙන මුදල් වලින් හම්බෙන්නේ 100ට දින්නොත් හම්බෙනවා 150ක් විතර, පෙරදුනොත් 10%ක් විතර වගේ ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. දින්න එකෙන් තමයි මේ චෙක්පත් ප්‍රමාණය ලැබුණේ ඡන්දෙට පස්සේ. මට කියන්නේ තියෙන්නේ ඒ අනුව මේ කිසිම අවස්ථාවක කෝප් කමිටුවක් ක්‍රියාත්මක වුණේ නෑ. මේක හොරෙන් ගන්න ඕන මුදලක් වුණා නම් කිසිම අවස්ථාවක මම නීතිඥවරේ චෙක්පතක් මාරු කරලා මුදලක් ලබා ගන්නෑ. ඔය ලබා ගන්න ජනාධිපතිවරු, හිටපු ජනාධිපතිවරු, අගමැතිවරු ඔක්කොම ගන්නේ සල්ලි වලින්. කවුරු හරි කියනවා නම් අපේ නායකතුමා හරි නැත්නම් කතානායකතුමා හරි කියනවා නම් මම වරදක් කරලා තියෙනවා කියලා දේශපාලනේ ඉවත් වුණොත් හොඳයි කියලා මම මගේ മന്ത്രി ධූරයෙන් පවා හෙට උනත් ඉවත් වෙන්න සූදානම්. මේ බව මං ගිහිලා කිව්වා විශේෂයෙන්ම අමාත්‍යවරුන්ට. නීතිමය සාධකේ මගේ නම විතරක් සඳහන් කරන්න හේතුව මොකද්ද කියලා ඒකට උත්තරයක් දෙන්න අවස්ථාවක් උදා වුණේ. කෝදාගොඩ මහත්මයා මෙමෙ පරීක්ෂණය කරන මහත්මයා රංජන රාමනායක මහත්මයාට දුරකථනයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ රීති උල්ලංඝනය කරමින් යම් දුරකථන පණිවිඩයකින් යම් තොරතුරු වගේක් ලබා දෙනවා අපි දැක්කා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න කියලා අපි ඉල්ලා හිටනවා CID සහ ජනාධිපතිවරයාගෙන් සහ කතානායකතුමාගෙන්. ඒ වගේම මේ කාරණය අපිට පොලිසියට කිව්වහම මේක නඩුවට අදාළ වෙන දෙයක් නෙවෙයි, මේක ඇතුළත් කිරීම නීති විරෝධී කියලා අමාත්‍යවරු සඳහන් කරද්දි පොලිසිය කිව්වේ කොදාකට මහත්මයා සඳහන් කරනවා කියලා එතුමාට උපදෙස් ලැබෙන්නේ ජනාධිපතිතුමාගෙන් කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමාගිල්ල හම්බුණා. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී දුරකථන පණිඩයක් අරගෙන කොදාකට මහත්තයාට ඉතා සුහදව කතා කරා. මන්ත්‍රීවරයෙක් කියනවා කියලා මම උපදෙස් දෙනවා කියලා එහෙම නෑ නේද කියලා එතුමා කොදාකට මහත්මයාගෙන් ඇහුවා. ඉතින් මම දන්නේ සත්‍ය මොකද්ද කියලා. ටෙලිෆෝන් නම්බර්ස් චෙක් කරොත් එහෙම ඒවත් හොයාගන්න පුළුවන්.
ඔව් දැන් මැති ඇමතිවරු ජනාධිපතිවරයා අගමැතිවරයා නීතිපතිවරයා මේ හැම කෙනෙක්ම මේ ප්‍රශ්නයට නූල් බෝලයක් වගේ පැටලිලා ඉන්නේ. කොහොමාරි මේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මේ ආකාරයෙන් තමන්ගේ නිර්දෝෂීභාවය සඳහා කරුණු කියද්දී තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රී මුසම්මිල් මහතා සඳහන් කළේ දැන් මේ ආකාරයට සුජීව සේනසිංහ කියනවා නම් ඡන්දෙට මේ චෙක්පත් ලැබුණා කියලා. ඡන්දෙන් පස්සේ දාතම සහිතව කොහොමද මේ චෙක්පත් ලැබෙන්නේ කියලා ඔය සාක්ෂි සහිතව මෙයා කරින් කරුණ ඉදිරිපත් කළා.
ඡන්ද ව්‍යාපාරයේ සුජීවයි අනාගතය කියලා ගැහුවා. අවුරුදු 3 යන්න කලින් පෙන්නුවා අනාගතේ කුජීතයි කියලා. මැතිවරණයේ පැවැත්වුවේ 2015 අගෝස්තු 17 වෙනිදා. එතකොට සුජීව සේනසිංහ මහත්මයාගේ චෙක්පත් ලබා දීලා ඇති තියෙන දින තමයි 2015 8 වෙනි මාසේ 24 වෙනිදා. අනෙක් චෙක්පත 2015 10 වෙනි මාසේ 12 වෙනිදා. ඊළඟට 2016 3 වෙනි මාසේ 31 වෙනිදා. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වෙලා දින 212කට පස්සේ තමයි සුජීව සේනසිංහ මහත්මයාගේ ඊළඟ චෙක් එක හම්බෙන්නේ. එහෙනම් කොහොමද මේ මැතිවරණයට ඇවිල්ලා දීලා ගියා කියලා කියන්නේ? දැන් බැලින්න රනිල් වික්‍රමසිංහ මහත්තයා තම සූක්ෂම වැඩපිළිවෙලක් කළා දීලා. සුජීව රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව කෑ ගහලා තියෙනවා. ඔන්න චෙක් ගිහිල්ලා. දෑසිරි ජයසේකර මහත්තයා වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව පොඩ්ඩක් සද්ද දාලා තියෙනවා. චෙක් ගිහිල්ලා. චෙක් ගිහිල්ලා තියෙන්නේ වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව කෑ ගහන අයට.
ඔය අතරෙදි මේකනම් අපි දැක්කේ නෑ මාධ්‍යෙන් කතා බහ වෙනවා. නමුත් මේක ඇත්තටම මේ අනියම් ආකාරයෙන් වාර්තා වෙන තොරතුරක්. මේ ආකාරයෙන් පර්පචුවල් ට්‍රෙෂරි සමාගමෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගත්ත බවට චෝදනා ලැබලා තියෙන මේ රාජ්‍ය අමාත්‍යවරයා සුජීව සේනසිංහ මහතාගේ නම ප්‍රසිද්ධියට පත් කරන්න එපා කියලා රජයේ ප්‍රබලම දේශපාලඥයන් කිහිප දෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට යම්කිසි වූ බලපෑමක් කළා තියෙනවා කියලා. ඔබට ඒ සම්බන්ධව යම්කිසි වූ තොරතුරු වාර්තා වෙනවද?
ඔව්, එහෙම බලපෑම එල්ල වුණා. ඒ නිසා තමයි මේ තොරතුරු වසන් කරන්න උත්සාහ කරන්න කියලා වාර්තා වුණා. ඒ වගේම තවත් විශාල පිරිසකගේ නම් මෙතන තියෙන නිසා ආණ්ඩුවට සම්බන්ධයක් වෙතන ඉන්න නිසා සහ දැනට සල්ලි දීලා නැහැ කියලා ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේ කතා කරන අයට විශේෂයෙන් ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන අයට චෝදනා එල්ල වෙලා තියෙන නිසා මේවා තවදුරටත් වසන් කරන්න උත්සාහයක් තියෙනවා කියලා සඳහනක් තියෙනවා. අපි දැක්කම සැකමතු කරලා තිබුණා ජනාධිපති ලේකම්වරයා පවා මේ මොහොතේ රට ගිහිල්ලා තියෙන්නේ මේ හෙලිකිරීම යම් ආකාරයකින් වසන් කරන්නද කියන කාරණේ. ඒ වගේම මෙතනට මම එකතු කරන්න කැමතියි අද දිනේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැමේ පෙනී ඉන්න දෑසිරි ජයසේකර මන්ත්‍රීවරයා සූදානම් කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා.
තවත් සුවිශේෂී කතාබහක් අපිට වාර්තා වුණා දැන් දින දෙකකට විතර කලින්. හදිසියෙම තමයි මේ තොරතුරු වාර්තා වුණේ. එක්සත් ජාතික පක්ෂයට තවත් නියෝජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් බඳවා ගන්නට යනවායි කියලා. මේ කතාව පිළිබඳව තියෙන තත්ත්වය වඩාත් උණුසුම් වන්නේ තියෙන මේ අමාත්‍ය මණ්ඩලයට තවදුරටත් මේ නියෝජ්‍ය අමාත්‍යවරු අවශ්‍යද කියන කාරණාව. මොවුන් නඩත්තු කිරීම සඳහා වැයවන රාජ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳවත් යම් කිසි වූ කතාවක් අපිට ඇහෙනවා. ඇයි එක්සත් ජාතික පක්ෂයේ මෙවැනි වූ හදිසි තීරණයකට එළඹිලා තියෙන්නේ? මේක කොහොමද සිද්ධ වෙන්නේ යන්නේ? අපි කැමැතියි විස්තර දැනගන්න මනෝජ්.
විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා විදිහට අකිල විරාජකාරී වසම්මැතිතුමා අගමැතිතුමාගෙන් කරපු ඉල්ලීමක් යෝජනාවක් විදිහට මේ 6 නියෝජ්‍ය අමාත්‍යවරු විදිහට දීරුම් දෙන්න සූදානම් කියලා තමයි සඳහන් වුණේ. අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේම මේ වෙලාවේ මතුවෙන අර්බුදවලට පිළියම් හොයමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් 20 පහුගිය දවස්වල අගමැතිතුමා සහභාගී වෙන උත්සවවලටත් සහභාගී වෙන්නට වර්ජනය කරන්න සූදානමක් තියෙනවා කියලා කතා වුණා. ඉතින් ඇතැම් තැන්වල ගේනවා මේ විරෝධය මැඩ පවත්වන්නත් ඇතැම් අයට මේ තනතුරු ලබා දෙන්න සූදානම් කියලා. පසුගිය කැබිනට් රැස්වීමෙන් අනතුරුවත් තොරතුරු වාර්තා වුණා. ඇතැම් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අධීක්ෂණ මන්ත්‍රීදුර ලබා දෙන්න සූදානමක් තියෙනවා. ඒ හරහා නව කාර්යාලයක් වාහනයක් ඇතුළුව දීමනා ප්‍රමාණයක් ලබා දෙන්න යනවා. ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් 1,07,000 විතර වෙනකම් වැඩි කරන්න සූදානමක් තියෙනවා කියලා සඳහනක් තිබුණා. ඇතැම් විෂයපතයන් නම් කරලා තිබුණා. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නීතිය හා සාමයේ, වතු යටිතල පහසුකම්, කර්මාන්ත හා වාණිජ කටයුතු, මහනගර හා බස්නාහිර සංවර්ධන, මෙවැනි විෂයන් සඳහා තමයි මේ නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරන්න සූදානම් වෙන්නේ කියලා තොරතුරු වාර්තා වෙනවා.
ඔය ඇත්තටම දැන් ඔය දැන් ඕගේ යෝජනාව කළා තියෙන වත්මන් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අකිල විරාජන එතකොට හිටපු මහලේකම්වරයෙක් වන තිස් සත්තනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස් සත්තනායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා හිටියේ දැන් ඔය වගේ අල්ලස් ලබා දීම නෙමෙයි මෙතනදී වෙන්නට ඕනේ මේවා මේ හිතවත්කම් මත තමයි මේ මේ පත්වීම ලබා දෙන්නේ මේක සාධාරණද කියන පැනයහු නැගුවා
ඇමතිකන් ලබාදීම සහ නියෝජ්‍ය ඇමතිකන් ලබාදීම පිළිබඳ ගැටලු තිබෙනවා කාටත් වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්නවා දැන් යාළු මිත්‍රයන්ගේ වැඩ පිළිවෙලක් තියෙන්නේ තමන් කැමති අයට විශේෂ විෂයන් ඒවා බෙදනකොට කියන්නේ විද්‍යාත්මක පදනම අතර බෙදුවයි කියලා හැබැයි මේ විද්‍යාත්මක පදනම තියෙන්නේ යාළුකම් වලට එකයි වෙලා තියෙන්නේ යාළු මිත්‍රකම් වලට සලකන්න ගිහිල්ලා ආණ්ඩුවම කඩාගෙන වැටිලා
ඔය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙනුත් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමක් කළා අර 16 දිනාගේ කල්ලිය නියෝජනය කරමින් චන්දිම වීරක්කොඩි මහතා ඒ ගැන කිව්වේ මේ ආකාරයෙන් ආණ්ඩුවේ බංකොලොත්භාවය පෙන්වුම් කිරීමක් එක්තරා අන්දමකින් මේක කියලා තෝ කියනවා
එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත්භාවය තමයි මේකෙන් තේරෙන්නේ නැව ගිලෙනකොට තමයි ඇමති පැටව ගහන්න පටන් ගන්න. ඉතින් ඒ සංස්කෘතිය දැන් ආරම්භ වෙලා තියෙනවා. ආණ්ඩුවේ ආයුෂ හමාරයි. දැන් ෂේලයින් තමයි ගහලා තින්නේ. ෂේලයින් තමයි අලුත් ඇමති පැටව.
ඒතකම් පසුගිය සතියේදී නියෝජ්‍ය කතානායකවරයාගේ පත්කිරීමත් සිදු වුණා. ඒකත් ටිකක් ආందోලනාත්මක කාරණාවක් බවට පත් වෙනවා. මොකද මේ සම්බන්ධයෙන් පැවතුණු ඡන්ද විමසීමට සම්බන්ධ උණු නොඋණු දේශපාලන පක්ෂ සහ සමාජිකයන් පිළිබඳවත් ඒ වගේම ඇත්තටම මේ නියෝජ්‍ය කතානායක ධුරය ලැබෙන්නට තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. නමුත් ඒක හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයට, ආණ්ඩුවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයට. මේක සම්බන්ධවත් විශාල කතාබහක් තියෙනවා. අපි කැමැති මේ ක්‍රියාදාමයේ සිදු වුණු ආකාරයත් ඊට පසුව දේශපාලනිකව මතුවුණු උණුසුම් වාතාවරණය පිළිබඳවත් ඊළඟට කතාබහ කරන්න.
අපි දැක්ක නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කරගන්න තිබුණු ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 44කින් ආනන්ද කුමාරසිරි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නියෝජ්‍ය කතානායකවරයා විදිහට පත් වුණා. එක්සත් ජාතික පක්ෂය ඕගේ නම යෝජනා කළා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච 16 දෙනාගේ කණ්ඩායම සුදර්ශනී ප්‍රනාන්දු කුල්ලේ මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශවෙන් අංගජන් රාමනාදන් මන්ත්‍රීතුමාගේ නම යෝජනා කළා. ඔහු තවම වයස අවුරුදු 35ක් වෙන යාපනයේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච මන්ත්‍රීවරේ කොමනත් අවසාන වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ ඔහුගේ නමට දැඩි ලෙස විරෝධය පෑවා කියලා සඳහන් වෙනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය සේනාරත් ඇමතිවරයා කිව්වේ මැතිවරණ කාලයේදී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන කාරණයක් නිසා දෙමළ ජාතික සන්ධානය ඒ අකමැත්ත එතනදී ප්‍රකාශ කරා කියලා සඳහන් වුණා. කොමනත් අවසාන වශයෙන් ඔහුගේ නම ඉවත් වුණා. දෙමළ ජාතික සන්ධානයේම නායකවරයා සම්බන්ධ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ මෙහිදී නියෝජ්‍ය කතානායක ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙනෙක් තමයි යෝජනා කරන්න ඕන කියලා. ඒකාබද්ධ විපක්ෂයත් මේ සඳහා සහාය දෙන්න තිබුණු සූදානම් පිළිබඳව කතා කරා. මුලින්ම මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා සුදර්ශනී ප්‍රනාන්දුකුල්ලේ මන්ත්‍රීවරයාට සහයෝගය ලබා දෙන්න කියලා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරලා මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කරලා තිබුණා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමේදී. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රැස්වීම ඉඳලා ටික වෙලාවකින් නැගිටලා ගිහිල්ලා තියෙනවා. එහිදී මන්ත්‍රීවරු අතර යම් අදහස් හෝමාරු වීමක් සිද්ධ වෙලා තියෙනවා. සුදර්ශනී ප්‍රනාන්දුකුල්ලේ මන්ත්‍රීවරයාට ඡන්දය දෙනවද නැද්ද කියලා ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් ඊට විරෝධය පළ කරලා තියෙනවා. තවමත් ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච 16 දෙනාගේ කණ්ඩායම ඍජු ඒකාබද්ධ විපක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. ඒ හින්දා ඡන්දය ලබා නොදිය යුතුයි කියලා පිරිසක් තර්ක විතර්ක කරලා තියෙනවා. අවසාන වශයෙන් මේක බෙදුණු තීන්දුවක් බවට පත් වෙලා තමයි විසර යාම සිද්ධ වෙලා තිබුණේ. අවසානයේ ප්‍රතිඵලයටත් එහෙම්මම බලපෑවා. කොමුණත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් අය සුදර්ශනී ප්‍රනාන්දුකුල්ලේ මන්ත්‍රීවරයාට විරුද්ධව ඡන්දය ලබා දීලා තිබුණා. ඇතැම් අය පාර්ලිමේන්තු පරිශ්‍රයේ හිටියත් ඡන්දය ලබා දෙන අවස්ථාවේ සභාවයට පැමිණෙලා තිබුණේ දෙමළ ජාතික සන්ධානය ඡන්දය නොදී ගියා. ජනතා විමුක්ති පෙරමුණක් ඡන්දය නොදී ගියා. ඒ අනුව ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයාට ඡන්ද 97ක් ලැබුණා. සුදර්ශනී ප්‍රනාන්දුකුල්ලේ මන්ත්‍රීවරයාට ඡන්ද 54ක් ලැබුණා. ඒ අනුව වැඩි ඡන්ද 44කින් ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතානායකවරයා විදිහට පත් වුණා.
ඔව්, එතනදී ඇතුණු මීළඟ උණුසුම් තොරතුරු තමයි මේ ඡන්ද විමසීම තුලින් ඒකාබද්ධ විපක්ෂයේ යම් කිසි දෙකඩ වීමක් පෙන්වුම් කරලා ලැබුවා කියලා. මොකද ඒකාබද්ධ විපක්ෂය විසින් තමයි යෝජනා කරන ලැබුවේ මේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය සුදුසුයි කියලා මේ තනතුරට. නමුත් ඔවුන් තුලම යම් කිසි මතභේදකාරී වාතාවරණ පැවතුණු නිසා තමයි අර ඔබ කලින් සඳහන් කරපු ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වෙලාගේ ඊට පස්සේ පිවිතුරු හෙළවරු මෙයින් අයින් වුණා කියලා අපිට වාර්තා වෙනවා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉන්නේ තවත් ස්ථාවරයක කියලා අපිට වාර්තා වෙනවා. ඉතින් මේ වගේ තොරතුරු හරහා යම් කිසි වූ ආරංචියක් පැතිර ගියා. ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ යම් කිසි වූ මතභේදකාරී වාතාවරණයක් තියෙනවා කියලා, ඒකාත්මික නැහැ ඔවුන් කියන කාරණාව. ඔබට පුළුවන් මේ සම්බන්ධව තියෙන තත්ත්වය අපිට විග්‍රහ කරන්න?
කොහොමත් ඒකාබද්ධ විපක්ෂයේ මත දෙකක් පිළිබඳව මේ දිනවල කොහොමත් කතා වෙනවා. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගේ කණ්ඩායම එක කණ්ඩායමක්, ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ කණ්ඩායම එක කණ්ඩායමක් විදිහට මෙහෙම බෙදුම් රේඛා දෙකක් තියෙනවා කියලා සඳහන් කළා. කොහොමනක් මේ තීන්දුවලදී ඇතැම් වෙලාවට පෞද්ගලික කාරණා මතක් මේ විදිහම සිද්ධ වෙනවා කියලා සඳහන් කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒකාබද්ධ විපක්ෂ රැස්වීමේදී ගම්පහ දිස්ත්‍රික්කයට ප්‍රශ්න තිබෙනවා නම් ගම්පහය ඇර අනිත් අයක තීරණයකට එන්න කියලා ඉල්ලුවා කියලා සඳහන් කරලා තියෙනවා. ගම්පහ නියෝජනය කරන ඉන්දිකාරුද්ද මන්ත්‍රීවරයා සහ පොත්තලම දිස්ත්‍රික්කයේ සනන්දිකාන්ත මන්ත්‍රීවරයා අතර මේ සම්බන්ධයෙන් වචන හුවමාරුවක් සිද්ධ වුණා කියලා සඳහන් වෙනවා. අවසානයේ සනන්දිකාන්ත මන්ත්‍රීවරයා ජිරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා කරපු සේවය ගැනවත් හිතලා අපි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරයට ඡන්දය ලබා දෙමු කියලා ඉල්ලීමක් කරා කියලා සඳහන් වෙනවා. ඊතරම තේරෙනවා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මයාට පක්ෂව සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ඡන්ද දෙන්නේ නැති ඉන්දිකානුරුද්ද ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දිවුලපිටි මන්ත්‍රීවරයා ඇයට ඡන්ද නොදෙන්නේ නැති කියලා ඊතර සඳහන් වෙනවා. තව තැනක කියුණා ටිරාන් නලස් හිටපු මන්ත්‍රීවරයා සහ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කියන කණ්ඩායම් දෙකක් මෙහිදී ප්‍රධාන වශයෙන් කටයුතු කරලා තියෙනවා කියලා. ඉතින් මෙවැනි මත ගැටුම් වල බෙදීමක් ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ කොහොමත් වාර්තා වෙනවා. ඒක ප්‍රදර්ශනය වුණු තවත් අවස්ථාවක් හැටියට තමයි මේ නියෝජ්‍ය කතානායක ඡන්දයත් හඳුන්වන්න පුළුවන් වෙන්නේ.
ඔබට මතක ඇති මීට කලින් පාර්ලිමේන්තුවේ සභාවාරය කල් තබනු ලැබුවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සභාවාර කල් තබලා නැවත වතාවක් අලුතෙන් පටන් ගැනීම සිදු කළා. එහිදී කතාබහට ලක්වුණු කාරණාවක් තමයි ඒ වෙනකොට පාර්ලිමේන්තුව මගින් පත් කරලා තියෙන යම් යම් කමිටු අහෝසි වෙනවා, ඒවා නැවත වතාවක් පත් කළ යුතුයි කියලා. ඉතින් ඒ අනුව අපිට වාර්තා වෙනවා පසුගිය සතියේදී කෝප් කමිටුව නැවත වතාවක් පත් වුණා. ඒ සඳහා නිලධාරීන් පත් කරනු ලැබුවා කියලා. මේ සම්බන්ධව මේ අලුත් පත් වීම පිළිබඳවත් සවිස්තරාත්මක තොරතුරු ඔබෙන් ඊළඟට දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, පාර්ලිමේන්තු සභාවාර කල්තැබීමත් එක්ක ආංශික කාරක සභා කීපයක් ඇරෙන්න කමිටු සහ කාරක සභා සියල්ලම අවසන් වුණා. ඒක නීත්‍යානුකූලව ඒව බලාත්මක නොවන තත්ත්වයක් තියෙනවා. ඒ අනුව තමයි නැවතත් මේ කෝප් ඇතුළු කාරක සභාවලට නව නිලධාරීන් පත් කරන්න තීරණය කළේ. ඒ අනුව ඒකමතික තීරණයක් තිබුණා හිටපු සමාජික ඉන්න කෝප් කමිටුවටම පත් කරන්න ඕන කියලා. පාර්ලිමේන්තුව තුළදී දාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යෝජනා කළා, ලක්ෂ්මන් සේනාරත් රාජ්‍ය මන්ත්‍රීවරයා ස්ථිර කරලා, කෝප් කමිටුවේ සභාපති ධුරයට සුනිල් හදින්නැති මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළා. ඒ වගේම හිටපු සමාජික ඉන්න පත් වුණා. විශේෂයෙන් වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා එතකොට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් කෝප් කමිටුවේ සමාජිකත්වය බැරුවේ. නමුත් දැන් ඔහු ආණ්ඩුව නියෝජනය කරනවා මහවැලි සංවර්ධන රාජ්‍ය මාත්‍යවරයා විදිහට තමයි කටයුතු කරන්නේ. අනුව ඔහු වෙනුවට ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ඒ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාව ඒ සඳහා පත් කරලා කෝප් කමිටුව නැවතත් හිටපු සමාජිකයින්ගෙන්ම ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒ අනුව පහුගිය සතිය ඔවුන් එක් වතාවක් රැස්වුණා කෝප් කමිටුව. ඒත් එක්කම රාජ්‍ය කිනුම් කාරක සභාව එයටත් හිටපු සභාපතිවරයාම ලසන්ත අලගියබන්න මන්ත්‍රීවරයාම පත් කරලා තිබුණා. ඒ අනුව ඒ පත්වීම් දෙක පසුගිය සතියේ ටිකක් වැඩිපුර කතා වුණා. හිටපු සභාපතිවරුන් දෙන්න තමයි කෝප් කමිටුවටත් රාජ්‍ය කිනුම් කාරක සභාවටත් පත් වුණේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහරගම ප්‍රාදේශීය සභාව වඩාත් කතාබහට ලක්වුණු තත්වයක් අපි දැක්කා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නාම යෝජනා නොලැබීම හේතුවෙන්, ඔවුන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඒ සඳහා යම් කිසි ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් වුණා මෝටර් බයිසිකලයේ සලකුණු යටතේ. නමුත් අපි දැක්ක පසුගිය සතියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වතාවක් මෙහි බලය අත්පත් කරගන්නවා. කාන්තා මන්ත්‍රීණීන් කිහිප දෙනෙකුත් පත් වෙනවා අපි දැක්කා. මෙහි පසුබිම් තොරතුරු පිළිබඳව අපි ඊළඟට කතා බහ කරමු. මනෝජ, අතර මොකද එතනදි සිද්ධ වුණේ?
පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා පොදුජන පෙරමුණ මහරගම නගර සභාව සඳහා ලබා දුන්නු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වුණේ කාන්තා නියෝජනය සඳහන් කරන අදාළ තීරුවේ නිවැරදිව කාන්තා නියෝජිතවරියන්ගේ ප්‍රමාණය සඳහන් නොකරාය කියන කාරණය මත. ඒ අනුව ස්වාධීන කණ්ඩායම අංක දෙක යතුරු පෙදී යටතේ ඉදිරිපත් වෙච්ච කණ්ඩායමට තමයි ඊට පස්සේ පොදුජන පෙරමුණ සහයෝගය ලබා දුන්නේ. ඒ අනුව ඔවුන්ගේ 25 දෙනෙක් ආසන 25ක් ලබාගෙන නගර සභාවේ බලය පිහිටුවන්න ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ අනුව ඒකබද් විපක්ෂයට ඔවුන් පොරොන්දු වෙලා තිබුණා ඔවුන් ඉවත් වෙලා මේ අවස්ථා පොදුජන පෙරමුණට ලබා දෙනවා කියලා. ඉතින් යතුරුපැදිය ලකුණෙන් ඉදිරිපත් වුණු ස්වාධීන කණ්ඩායමේ බොහෝ අය විශේෂයෙන් මහරගම පැටිවර්ණ බල ප්‍රදේශය අයවත් නෙමෙයි ඉන් පිට අය තමයි මේ ඉදිරිපත් වුණේ කියලා චෝදනාවක් තිබුණා. කොහොම වුණත් ඒ අතරින් කාන්තා නියෝජිතවරයන් 6 දිනක් ඉවත් වෙලා ඒ අවස්ථාව පොදුජන පෙරමුණේ හිටපු නගරාධිපතිනී කාන්ති කොඩිකාර ඇතුළු 6 දෙනෙකුට ලබා දීලා ඔවුන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිල නිවසේදී දුරුම් දීලා මහරගම නගර සභාවේ සභාවාරයට යාමත් එක්ක උණුසුම් තත්වයක් ඇති වුණා. මෙතන උණුසුම් වචන හෝමාරුවකුත් සිද්ධ වුණා. විපක්ෂ කණ්ඩායම් විරෝධය පළ කරා. විශේෂත්වය වන්නේ විරෝධය පළ කරපු විපක්ෂ කණ්ඩායම් අතරට මේ යතුරුපැදිය කණ්ඩායමේ නියෝජිතයිනුත් ඉදිරිපත් වෙලා හිටියා. ඒ කියන්නේ ඔවුන්ගේ කණ්ඩායමකුත් පොදුජන පෙරමුණට මේ අවස්ථාව ලබා දෙනවට විරුද්ධයි කියන කාරණේ එතනදී අනාවරණ වුණා. කොමුණත් නගර සභාවේ සභාපතිවරයා මේ යතුරුපැදිය කණ්ඩායම නියෝජනය කරපු කෙනෙක්. ඔහු ප්‍රසිද්ධි මාධ්‍යයට සඳහන් කළා මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයාට අපි පොරොන්දුවක් වෙලා තියෙනවා. ඒ අනුව ඒ පොරොන්දුව ඉටු කරනවා කියලා. ඒ අනුව අපිට තවදුරටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරු ඉවත් වෙලා පොදුජන පෙරමුණියට මේ අවස්ථාව ලබා දෙයි කියලා. ඒ වගේම යතුරුපැදියෙන් ඉදිරිපත් වෙච්ච ඇතැම් අය ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් නොවේවි කියන සංඥාවක් මේ අතර ලැබෙනවා. කොමුණත් නිසි ඝනපූර්ණයේ නොමැතිකම නිසා සභාවාරය ලබන 20 වෙනිදාම කල් තිබ්බා. ඒ අතරේ තමයි පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතවරයන් 6 දෙනෙක් මන්ත්‍රීවරයන් හැටියට දිවුරුම් දුන්නේ.
සාකච්ඡාව අවසන් කරන්නට කැමති මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන කාලගුණ තත්වය සහ ඒ වගේම ඉන්ෆ්ලුවන්සා රෝගී තත්වයේ පැතිරීම සම්බන්ධව තියෙන අලුත්ම තොරතුරු කතා බහ කරන්න සමාජීය වශයෙන් වැදගත් වෙන තොරතුරු අපි දැක්ක පසුගිය කාලවක වානුවේදී තාමත් අයහපත් කාලගුණයක් ශ්‍රී ලංකාවට බලපාලා තිබුණේ. ඒ පැත්තෙන් ගත්තොත් මොනවද අපිට වාර්තා වෙන තොරතුරු මනෝජ්?
දැඩි සුළං නිසා අපි දැක්ක අනතුරු සිද්ධ වෙලා තිබුණ විශේෂයෙන් නුවරඑළි ඇතුළු මධ්‍යම පළාත ප්‍රදේශවලට. ඒත් එක්කම දිවයින අභ්‍යන්තරයේ දිවයින වටස් මුහුදු ප්‍රදේශවල සුළං තත්වය ටිකක් වැඩි වශයෙන් පවතින්න පුළුවන් කියලා සඳහන් කළා. ඒත් එක්කම බලපාපු සුළං වින්දා නිවාස 185කට ඒත් එක්කම දීවර යාත්‍රා 5කට හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපදා කළමනාතර මධ්‍යස්ථානයේ නිල තොරතුරු ලබා දුන්නා. ඒත් එක්කම මධ්‍යම කඳුකරයේ ප්‍රදේශයට ඇදහැරෙන වැසි නිසා විශේෂයෙන් ලක්ෂපාන කැනියොන් කියන ජලාශවල බාන්දුරු විවෘත කරලා තියෙනවා. හැටන් නුවරඑළිය හැටන් මස්කෙළිය මාර්ගවල ගමනාගමන කටයුතු වලට පස් කඳු කඩා වැටිලා බාධා සිද්ධ වෙලා තිබුණා. මුහුදුබඩ ප්‍රදේශවලට බස් නායර ප්‍රදේශවලට යම් මූලං සත්‍යයක් බලපානවා. ඒක වැඩිපුරම මධ්‍යම කඳුකරයට බලපාවි කියන තත්වය තමයි වාර්තා කළේ. ඒක තමයි කාලගුණයේ අලුත්ම තත්වය. එතරම් අර පහුගිය කාලේ වාර්තා කරපු ගම් වතුරකට යන වැසි තත්වය නම් දැන් ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. නමුත් විටින් විට ටිකක් තද වැසි ඇදහැරෙන තත්වයකුත් දකින්න තියෙනවා.
ඔව්, මේ ළඟ කාරණේ අර ඉන්ෆ්ලුවන්සා රෝගී තත්වය දකුණු පළාතට මේක දැඩි ලෙසින් බලපාලා තිබුණා. පුද්ගල මරණ කිහිපයකුත් වාර්තා වෙලා තිබුණා. දැන් වාර්තා වෙන තොරතුරු තමයි මේක දකුණු පළාතෙන් මේ රෝගී තත්වේ මර්ධනය කරලා තියෙනවා. අනිත් පළාත්වලට පැතිරියාමේ අවධානමක් තියෙනවා කියලා. මොකක්ද ඒ සම්බන්ධව අලුතෙන්ම වාර්තා වෙන තොරතුරු?
ඔව්, දකුණු පළාතේ කරාපිටියේ රෝහලේ කරපු නිරීක්ෂණ චාරිකාවකින් පස්සේ රෝහල් අධ්‍යක්ෂවරයාත් සඳහන් කරලා තිබුණා වාර්තාවන රෝගීන් ප්‍රමාණය එන්න අඩු වෙනවා. දකුණු පළාතේ තිබුණු මේ රෝගී තත්ත්වය සබරගමු පළාත දක්වා පැතිර යාමේ අවධානමකුත් තියෙනවා කියලා තොරතුරු වාර්තා වුණා. ඔබ කිව්වා වගේ දැනට ළමුන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. එක් වැඩි හිටියෙකුත් එක්ක 2510ක් රෝගීන් දකුණු පළාතෙන් මෙවන විට වාර්තා වෙනවා. ඒක පාර්ලිමේන්තුවේදීම සඳහන් කළා සෞඛ්‍ය අමාත්‍යවරයා රාජේෂ් සේනාරත් ඇමතිවරයා. ගාල්ල දිස්ත්‍රික්කෙන් 930ක්, මාතර දිස්ත්‍රික්කෙන් 864ක්, හම්බන්තොට දිස්ත්‍රික්කෙන් 716ක් විදිහට 2510 දෙනෙක් දැනට රෝගීන් වාර්තා වෙලා තියෙනවා කියලා. ඉතින් අනෙක් ප්‍රදේශවලටත් මේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය පැතිර යාමේ අවධානමක් ගැන සඳහන් කළා, විශේෂයෙන්ම සබරගමු පළාතට.
හොඳයි මනෝජ්, අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික වාතාවරණය සහ සමාජීය වැදගත් වෙන කාරණා පිළිබඳව තොරතුරු කතා බහ කරන්න මේ සතියේ අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එහෙනම් අපි ලබන සතිය හැමෝම අයිබෝවන්.
අයිබෝවන් දුරුකෘතිය.
SPS සිංහල වෙබ් අඩවිය කාලීන තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහ සම්බන්ධ වීමටත් පිවිසෙන්න sps.com.au/sinhalesewebadaveta.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.